බුද්ධං සරණං ගච්ඡාමි
තතියං පි ධම්මං සරණං ගච්ඡාමි තතියං පි සංඝං සරණං ගච්ඡාමි පාණාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරය මජ්ජපමාදට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලීසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මාතරං කුටිකං භූසි කුටිකං භූසි කුලාවකං පුත්ති සන්තානකේ භූසි තන්හං මේ භූසි බන්ධනං තීති
සද්ධර්ම ශ්‍රවණාලාභී වාසනාවන්ත කාර්මික පින්වත්නි මේ අවස්ථාවේ ඔබ හැම දිනම සැදී පැහැදී සිටින්නේ ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ ඒ උතුම් ශ්‍රේෂ්ඨ වටින ධර්මයෙන් ධර්ම කරුණු කීපයක් ශ්‍රවණය කිරීමටයි. බුදුරජාණන් වහන්සේ මේ උතුම් දේශනාව ලෝකයාට දේශනා කොට වදාළේ ප්‍රතඥ මනුෂ්‍යයන් වූ අපේ මනස අවදි කරන්නටයි. විකසිත වෙච්ච හිතක් විශාල ආධ්‍යාත්මික දියුණුවක් කරා යොමු කරවන්න පුළුවන්කම තියෙනවා. වැඩගත් හිතක් වැඩ කරපු කෙනෙක් තවදුරටත් ඉදිරියට ගමන් කරන්න පුළුවන් පන්නරයක් හැකියාවක් ලබනවා. ධර්මීය ජීවිතයට සමීප කරගත්තාම ඒ අයට ලෝකය දකින්න ජීවිතයේ දකින්න ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගන්න පුළුවන්කමක් තියෙනවා. ලෝකයේ ප්‍රශ්න තියෙන්නේ, ගැටලු තියෙන්නේ, අර්බුද ඇති වෙන්නේ නොදැනුවත්කම පදනම් කරගෙනයි. දැනුවත්කම් ඇති වුණාම, අවබෝධය ඇති වුණාම ඕනෑම තත්වයකට මුහුණ දෙන්න පුළුවන් හැකියාවක් අපට ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ තත්වය උරගාල බලන්ඩයි අපි මේ ධර්ම කරුණු ශ්‍රවණය කරන්න ඕන, බණ අහන්න ඕන. අද මේ නිවසේ මේ වන් උතුම් පින්කම සිදු කිරීමට බොහොම සැදැහැසිකින් ඕනෑකමින් සූදානම් කරගන්නට යෙදුනේ මීට වසරකට ප්‍රථමයෙන් අභව ප්‍රාප්ත වන්නට යෙදුන අපි බලාපොරොත්තු නොවුණු අවස්ථාවකදී විකසතිම විමින් පැවතුණු මල් කැකුලක් මේ විදිහට අපාතරින් ඉවත්ව යන්නට යෙදුණු දිලාරා අයන්දී දියණියට පුණ්‍යානුමෝදනා සිදු කරමින් ඒ වගේම දෙපාර්ශ්වයේ හිම මිය ගිය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිදු කිරීමටත් දෙමව්පියන් දරුවන් හා පැමිණි සිටින සියලු දෙනාටම සිත ප්‍රාර්ථනා කිරීමට සියලුම ස්වාමින් වහන්සේලාට ඒ වගේම දුලාන් ප්‍රසාද් ඒ මහත්මා ආදරණීය පියා ඒ වගේම ගෞරී ශාමිලා ආදරණීය මෑණියන් ආ ඒ නිහාරා මිනුර සතිර කියන ඒ සහෝදර සහෝදරියන් කියන මේ අය එකතු වෙලා ඒ තමන්ගේ නැගණියට ඒ වගේම සහෝදරියට ඒ වගේම ආදරණීය දියණියට මේ පුණ්‍ය අනුමෝදනා සිදු කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ උතුම් ප්‍රාර්ථනා විශ්ෂ්ට කරගන්න අවශ්‍ය කරන විදිහේ ධර්ම මනසිකාරයක් ඔබ සුල ගොඩනැගීවා කියන උතුම් ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ බණපද කීපය ඔබට සිහිපත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, අපි ලබාගෙන තියෙන මේ ජීවිතයට කියනවා මනුස්ස ජීවිතයක් කියලා. ලෝකයේ සත්වයෝ උපදින තැන් 31ක් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා. ඒ තැන් 31කින් හොඳම තැන, වටිනම තැන, වැඩ ගන්න පුළුවන් තැන, වටිනාකම් එකතු කර ගන්න පුළුවන් තැන මනුස්ස ලෝකයයි. අපි සමහර වෙලාවට කල්පනා කරනවා දිව්‍ය ලෝකෙ දෙවියන් දෙවියන්ට, බ්‍රහ්ම ලෝකෙ බ්‍රහ්මයන්ට අපිට වැඩි ලොකු බලයක් ඇති කියලා. ධර්මානුකූලව හොයලා බැලුවාම එහෙම බලයක්, මනුෂ්‍යයාට තියෙන බලයක් දිව්‍ය ලෝකෙ දෙවියන්ටවත්, බ්‍රහ්ම ලෝකෙ බ්‍රහ්මයන්ටවත් නැහැ. හැබැයි දිව්‍ය ලෝකෙ කෙනෙක් උප්පත්ති ලැබන්නේ පුණ්‍ය වාසනා මහිමියක් නිසායි. බ්‍රහ්ම ලෝකෙහි බ්‍රහ්මයෙක් හැටියට උප්පත්ති ලැබන්නේ පුණ්‍ය වාසනා මහිමියක් නිසායි. හැබැයි දිව්‍ය ලෝකයට කෙනෙක් උප්පත්තියට ගියහම, බ්‍රහ්ම ලෝකයට කෙනෙක් උප්පත්තියට ගියහම ඒ ජීවිත සීමා සහිත බවට පත් වෙනවා. මනුස්ස ලෝකයේ මිනිසාගේ ජීවිතය පමණයි සීමා සහිත බවට පත්නවන එකම ජීවිතය. ඕනනම් කෙනෙකුට බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා ඒ වැඩම කළ ලෝකෝත්තර මාර්ගය හඳුනගෙන එහි ගමන් කරන්න පුළුවන්. ලෞකික වශයෙන් කෙනෙකුට ඕන නම් ලෞකික දියුණුවෙහි උපරිම තත්ත්වයට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ලෞකික දියුණුවේ උපරිමය කියලා අපේ බණ පොත්වල විස්තර කරලා තියෙන්නේ සක්විති රජකම. සක්විති රජකම මේ ලෝකෙහි දැන් පවතින මේ නායකත්වය නෙමෙයි, රට රටවල් වල පවතින ඔය ජනාධිපතිවරු අගමැති තනතුරු නෙමෙයි. සක්විති රජුරුව කියලා කියන්නේ ලෝකයම පාලනය කරන කෙනෙක්. දැන් තිලෝක විජය චක්‍රවර්තී කියලා රජ කෙනෙක් හිටියා. මේ රජුරුව පාලනය කරපු භූමි ප්‍රමාණය ඇහින්ද කනින්ද, කනින් අහලා ඉවර කරන්නත් බෑ. ඒ තරම් ඉඩ ප්‍රමාණයක්. ඒ වගේම ඇහින් දැකලා ඉවර කරගන්නත් බෑ. කතාවට කියනවා සක්විති රජුරුවන්ට අයිති සප්තමහා සාගරය සහ සප්තමහා සාගරය වැහිලා තියෙන භූමි ප්‍රදේශයේ සමස්තයම සක්විති රජුරුවන්ගේ රාජ්‍ය පාලනයට යටත් වෙන භූමියයි. එහෙනම් ඉන් එහා අහන්න දෙයක් නැහැ. එතකොට භෞතික සියලු සැප සම්පත් ඒ රජුරුවන්ට පහළ වෙනවා. චක්‍රරතනං, මණිරතනං, පරිනායක රතනං, ඉත්‍ති රතනං, ගහපති රතනං හැටියට රජුරුවන්ට පහළ වෙනවා. සක්විති රජුරුව අබමල් රේණුවක උත්සාහයක් කරන්නේ කිසිම වස්තුවක් මේ මිහිමතින් ලබා ගන්න. එතුමාගේ තියෙන පුණ්‍ය බල මහිමය නිසා සියලු සම්පත් එතුමාට පහළ වෙනවා. කතාවට කියනවා රත්තරන් යම් තැනකින් ගත්තොත් එතනින් රත්තරන් හිස් වෙන්නේ නැහැ, නැවත එතෙන්ට උණනවා. භෝග ධාන්‍ය සම්පත් ගත්තොත් එතනින් එතනට ධන සම්පත් උණනවා. අපි එහෙම ගත්තොත් එහෙම වෙන්නේ නැහැනේ. සාමාන්‍ය රජ කෙනෙක් එහෙම ගත්තොත් එහෙම වෙන්නේ නැහැ. යමක් යම් තැනකින් ගත්තාම ඒ තැන ඒකේ නැති වෙලා යනවා. සක්විති රජුරෝ කියලා කියන්නේ බලගත් පුණ්‍ය මහිමේක උපරිම ප්‍රතිඵල විඳින කෙනෙක්. එතුමා ධාර්මිකයි. සක්විති රජ වෙන්න බෑ අධාර්මික කෙනෙකුට. සක්විති රජ වෙන්න බෑ මිත්‍යා දෘෂ්ටිකයෙකුට. සම්මාදිට්ඨියේ උපරිම තලයක් තමයි ලෞකික ලෝකයේ සම්මාදිට්ඨියේ උපරිම තලය තමයි සක්විති රජකම කියන්නේ. මිනිස්සෙකුට එතෙන්ට යන්න පුළුවන්. හැබැයි සිද්ධාර්ථ මහෞත්තමයන් වහන්සේ ඒ තත්වයක් ප්‍රතික්ෂේප කළා. ඒ තත්වයේ ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේ හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන්න ගියේ සක්විති රජකම ප්‍රතික්ෂේප කරලා. අවුරුදු 29ක් වෙනකම් රජවාසලේ හිටපු සිද්ධාර්ථ මහෞත්තමයන් වහන්සේට පියා පිමුරුපත් හදලා තිබුණේ සක්විති රජකමට මාවත කියලා දෙන්නයි. සක්විති රජුරෝ පුංචි කාලේ හැදින්නේ රම්මි සුරම්ම සුබ කියලා මාලිගා තුනක් සිද්ධාර්ථ කුමාරයාට හදලා දුන්නා වගේ ඒ රජුරුවන්ටත් පහළ වෙනවා මාලිගා තුනක්. සිද්ධාර්ථ කුමාරයාටත් පහළ වුණා. සුද්ධෝදන රජුරුවන්ට තිබුණේ නැහැ එහෙම මාලිගා තුනක්. මේවා පහළ වුණා. පහළ වුණයි කියන්නේ ධනපතියව හදලා රජුරුවන්ට දුන්නා. පුතාට සැප විඳින්න. ඒ සියලු ලෞකික සැප සම්පත් අතහැරලා අවුරුදු 29 තමන්ගේ පවුන් තමන්ගේ රාජකීය ජීවිතය අතහැරලා උන්වහන්සේ වනගත වුණා ආධ්‍යාත්මික සුවය සොයාගෙන. ඒකේ උපරිම තත්ත්වය තමයි දියුණු වෙච්ච උපරිමයෙන් දියුණු වෙච්ච දැනුම, උපරිමයෙන් දියුණු වෙච්ච මනසක්, ගුණධර්ම තථාගතයන් වහන්සේ ඇති කරගත්තා. සම්මා සම්බුද්ධත්වය කියලා කියන්නේ විද්‍යා ධර්ම සහ චරණ ධර්ම කියන මේවා උපරිමයෙන් දියුණු කර ගැනීම තුල. දැන් බුදුහාමුදුරුවන්ට අපි නමස්කාර කරනකොට බුදුහාමුදුරුවන්ට කියනවනේ ගුණයක් විද්‍යාචර්ණ සම්පන්නෝ කියලා. බුදුහාමුදුරුවන්ට විද්‍යාචර්ණ සම්පන්නෝ කියලා කියන්නේ ඇයි? දැන් බුදුගුණ අලංකාරය කියනවා ආශ්‍රය කරපු අයට පාඩම් කරලා තියෙන අයට මතක ඇති විද්‍යේ නැන අටද පසලොස් චරණ ගුණය ඇතියෙන් ඉමුනිසඳ පිරුණි විද්‍යාචර්ණ නම් ලති. බුදුහාමුදුරුවන්ට තිබුණ විද්‍යාඥාන 8ක්. ඒ වගේම චරණ ධර්ම 15ක්. චරණ කියන වචනේ තේරුම තමයි හැසිරීමට සම්බන්ධ කියන එක. කෙනෙකුගේ භාවිතාව කිමෙතක කෙනෙකුගේ ඇවතුම් පැවතුම් වලට සම්බන්ධ ගුණධර්ම 15ක් තිබුණා. සාමාන්‍ය මිනිස්සුන්ට පිටින්නේ නැති ඒවා බුදුහාමුදුරන්ට. විද්‍යාඥාන 8ක් තිබුණා. ඒ විද්‍යාඥාන 8ට අහුවෙන්නේ නැති කිසිම විශේෂ පතයක් මේ මිහි මත නැහැ. බුදුහාමුදුරුවන්ගේ විද්‍යාඥාන 8ට අහු නොවන කිසිම විශේෂ පතයක් මේ මිහි මත නැහැ. හැබැයි බුදුහාමුදුරුව භෞතිකත්වය හොයන්න ගිය කෙනෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ විද්‍යාඥාන පාවිච්චි කළේ නැහැ මේ භෞතික ලෝකයේ හොයන්න. උන්වහන්සේ පාවිච්චි කළේ ආධ්‍යාත්මික ලෝකෝත්තර ලෝකයේ හොයන්න. භෞතික ලෝකයේ හොයන්න උත්සාහ කළා නම් බුදුහාමුදුරුව ඒකට දක්ෂයි. මොනවද බුදුහාමුදුරන්ට පහළ වෙලා තිබෙන මේ විද්‍යාඥාන අටෙන් අපි ගොඩක් විස්තර කරන්න බෑ. දැන ගැනීම පිණිස බුදුහාමුදුරුව කෙරෙහි ගෞරවයක් ඇති කර ගැනීම පිණිස කරුණු කීපයක් ඔබට සිහිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. පුබ්බේ නිවාසානුසුති ඥානෙ. බුදුහාමුදුරුවෝ තමන් වහන්සේගේ අතීත ජීවිතය ආත්ම 550ක් දේශනා කරලා තියෙනවා. ආත්ම 550. සිද්ධාර්ථ කුමාරයා හැටියට උප්පත්තිය ලබනද ලැබපු ආත්ම භාවයේට ඉස්සෙල්ල ආත්ම භාවයේ තමයි වෙස්සන්තර ආත්ම භාවය කියන්නේ. දරුව දුන්නේ විශ්සන්තර ආත්ම භාවයේ. දරුව දන් දුන්නේ විශ්සන්තර ආත්ම භාවයේ. සියලුම පාරමී ධර්මයන් පුරලා දාන පාරමිතාවේ එකක් ඉතුරු කරගත්තා. හදවත වාවන්නේ නැති එකක්. ඒක තමයි දරුව දන් දෙන්නේ. ඒක කල් දැම්මා. කල් දැම්මේ මොකද? හදවත වාවන්නේ නැති හින්දා. ඒ වුණත් අන්තිමට කල්පනා කළා මතු ආත්ම භාවයේදී මං බුදු වෙනවා. ඒ හිඳ දරුවෝ දන් දෙන්න ඕන අනිවාර්යෙන් ඒක කරන්න ඕන. ඒ හිඳ වෙස්සන්තර ආත්ම භාවයේ හිඳ දරුවෝ දන් දුන්නා. පුබ්බේ නිවාසානුසති ඥානේ ඒ වෙස්සන්තර ආත්ම භාවයේ ඉඳලා දීපංකර බුදුහාමුදුරුවෝ. දීපංකර බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මේ අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ වහන්සේලාගෙන් තථාගතයන් වහන්සේ නියත විවරණ ලබා ගත්ත කෙනෙක්. එතන ඉඳලා තණ්හාංකර බුදුහාමුදුරුව දක්වාම ගෞතම බුදුරජාණන් වහන්සේට කොයි කොයි කාලවල කොයි කොයි අවස්ථාව කොහේද මොන විදියට ඉපදුනේ, තණ්හාංකර බුදුහාමුදුරුව දැක්කද, දීපංකර බුදුහාමුදුරුව දැක්කද, සිකිවිස බුදුහාමුදුරුව දැක්කද, ඒ කාලේ සිද්ධාර්ථ මහෝත්තමයන් වහන්සේ කොහේද හිටියේ, මොන කුලයේද උප්පත්තිය ලැබලා හිටියේ කියලා මේ ඔක්කොම අනාවරණය කළා. බණපොතේ තියෙනවා අනාගත වංශස් කියන සූත්‍රයක්. බුදුහාමුදුරන්ට අතීතයේ පෙනෙන වගේම අනාගතයක් පෙනුණා. අනාගතයේ තේච්ච එක ගැන මම කාරණයක් මතක් කරන්නම්. අනාගතයේ අපේ මේ අනාගත වංශ සූත්‍රයේ සඳහන් වෙනවා තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලංකා ද්වීපය කියන මේ භූමියෙහි බොහෝ කලක් රඳා පවතින අය. ඒ නිසා විෂ්ණු දෙවියන්ට බාර කළා මේ ශාසනයෙහි භාරකාරත්වය බාරගන්නේ කියලා. බුදුහාමුදුරුවෝ පිරිනිවෙන්න ඉස්සෙල්ලා දේශනා කළා. රක්ක ලංකංච සාදුකා. ලංකාවත් ඒ වගේම ලංකා වාසීනොත් හොඳින් රැකගන්න කියලා විෂ්ණු දෙවියන්ට බුදුහාමුදුරුවෝ තමයි නියම කළ දෙන්නේ. උන්වහන්සේ අනාගතයේහි ලංකාවේ ශ්‍රී සම්බුද්ධ ශාසනය පවතින බව දැක්කා. මේ ලෝකේ කිසි කවදාහරි මේ සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙන්නේ ලංකාවේ. ලංකා මේ ශාසනය කවදාහරි අතුරුදහන් වෙන්නේ, අන්තර්දහන් වෙන්නේ ලංකා භූමියෙන්මයි. ඒක අනාගතවන්ත සූත්‍රයේ කිව්වහම තේරෙනවා. ශාසනය අන්තර්දහන වෙන්නේ, ශාසනය නැත්තටම නැති වෙන්නේ, දාගැබ්බෝ පිළිම තිබුණත් ලක්ෂ කෝටි ගණනක් සැදැහැතියෝ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව හිටියත් අන්තිමට උපසම්පදා වෙච්ච ස්වාමී අන්තිමට හිටිය උපසම්පදා වෙච්ච හාමුදුරුව පිළිනවම් පෑවහම අපවත් වුණාම එතනින් ශාසනය ඉවරයි. මොන බලය තිබුණත් උපසම්පදා වෙච්ච අන්තිම හාමුදුරුව පිළිනවම් පාපු දවසට, අපවත් වුණු දවසට මේ සම්බුද්ධ ශාසනය එතනින් එහාට යන්නේ නැහැ. විනය පරම්පරාව ඉවරයි. විනය පරම්පරාව ඉවර වුණාම ධර්ම පරම්පරාව අනිවාර්යෙන් ඉවර වෙනවා. සූත්‍ර විනය අභිධර්ම කියලා කොටස් තියෙනවා. විනය නිසා තමයි සූත්‍ර පවතින්නේ. ඒ කියන්නේ ධර්මයේ පවතින්නේ. අභිධර්මයේ පවතින්නේ. විනය නැතිකම හික්මීම ශික්ෂණය කියන එක යම් පිරිසක් තමන්ගේ ජීවිතයේ පැවැත්මට භාජනය කරගත්තේ නැත්නම් එතනින් එහාට ශාසනය පවතින්නේ නැහැ. ඒ බුදුහාමුදුරන්ගේ එක ඒ ඥාන ශක්තියේ ස්වභාවය. ඊළඟට චුතූපපාත ඥානය. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, මහන්නේ පබ්බතට්ටෝ බුම්මට්ටෝ දීරෝ බාලී අවිත්තති. මේ ලස්සන උපමාවක්. පර්වතයක් මුදුනි ඉන්න කෙනෙක්, දකිනවා ඒ පර්වතයේ ඉස්සරහ තියෙන ඉදිරියෙන් තියෙන ගෙයකට කෙනෙක් පිවිසෙනවා. එතනින් ඉවත් වෙලා පිට වෙලා යනවා. පර්වතයේ මුදුනේ ඉන්න කෙනාට හොඳට පේනවා. දැන් අපි මේ වාලේ උට්ට නැග්ගොත් මේ අවට තියෙන ගෙවල් වල ඉස්සරහ දොර පේනවා. ඒකෙන් කවුරු හරි ඇතුළට යනවා නම් පේනවා, ඇතුළෙන් එළියට එනවා නම් පේනවා. මොකද අර දොරට වැඩි ටිකක් උසින් ඉන්න හින්දා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා, මහණනි චුතූපපාත ඥානය කියලා කියන්නේ මේ සත්‍යය මෙතනින් මැරිල කොහෙද උපදින්නේ, මේ දැන් මෙහි ඉපදිලා ඉන්න අය කොහේ ඉඳලා ආපු අය, ඒගොල්ලන්ගේ සුදුසුකම් මොනවද? බුදුහාමුදුරුවෝ කියනවා, දිව්‍ය ලෝකේ උපදින අය, මනුෂ්‍ය ලෝකේ උපදින අය, අප සතර ආපාය උපදින අය. බුදුහාමුදුරුවෝ කියනවා, බුදුහාමුදුරුවෝ හැබැයි මුල් අවුරුදු 15න් පස්සේ මේ වැඩේ අතහැරලා දැම්මා. මොකද මිනිස්සු බුදුහාමුදුරුවෝ ළඟට ආව ශාස්ත්‍ර අහන්න. අපේ අම්මා මේ ගියා ස්වාමීන් කොහෙද ඉපදිලා තියෙන්නේ, අපේ තාත්තා මේ ගියා ස්වාමීන් ඊයේ රෑ කොහෙද ඉපදිලා තියෙන්නේ. මේක එතකොට බුදුහාමුදුරුවන්ට ශාස්ත්‍ර කියන්න වෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ මේක අතහැරලා දැම්මා. දවසක් කොසල් රජුගේ උදේ පාන්දර බුදුහාමුදුරුවෝ හොයාගෙන ආවා. කවදාවත් රජුගේ උදේ පාන්දරට එන්නේ නැහැ එහෙම ඉක්මනට. මොකද එන්නේ නැත්තේ? කොසල් රජුගේ උදේට නැගිටින්නේ නැහැ. ඇයි එහෙම උදේ නැගිටින්නේ නැත්තේ? කොසල් රජුවන්ට නැලියක් බත් ගන්න පුළුවන්. රැයට නැලියක් හව හැලියක් බත් කෑවොත් අහන්නම දෙයක් නැහැ උදේට නැගිටි ගන්න කොහොමද තමයි. රජුරෝ බොහොම කම්මැලි කෙනෙක්. රජුරෝ නැගිටින්නේ ඉර පායලා පැය දෙකකට විතර පස්සේ. බුදුහාමුදුරුවෝ හරියට දොස් කිව්වා. රටේ රජුරෝ නිදාගත්තාම මහජනතාව ආයි අවදි කරවන්න අමාරුයි කියලා. හැබැයි ඔච්චර දොස් කිව්වත් බුදුහාමුදුරුවන්ට ඔසල් රජුරෝ හරිම ආදරෙයි. ඉතින් උදේ පාන්දර මොකද ආවේ කියලා බුදුහාමුදුරුවෝ පින්නපාත යන්න ලෑස්ති වෙනවා සූදානම් වෙනවා. බුදුහාමුදුරුවෝ බෑ දැක්කහම රජුරෝනේ රටේ කතා නොකර යන්න බෑනේ. බුදුහාමුදුරුවෝ කතා කළා, ඇහි රජතුමා, ස්වාමීනි ඊයේ රාත්‍රියේ මහ කුණාටුවක්, මහා හීතලක්, මගේ සුමනා කියන දේවියක් හිටියා. ඒ දේවිය ස්වාමීනි මරණයට පත් වුණා ඊයේ. ගැහිලා මරණයට පත් වුණා. මට දැනගන්න ඕනේ එතුමිය කොහේද උපත් ලැබුවේ කියලා. තථාගතයන් වහන්සේ මේ වෙලාවේදී චතුූපපාත ඥාන ශක්තිය උපදවාගෙන බැලුවා මේ සුමනා දේවිය කොහෙද උත්පත්ති ලැබලා තියෙන්නේ. එතුමිය දිව්‍ය ලෝකයේහි දිව්‍ය කාන්තාවක් බවට පත් වෙන්න වාසනාව ලබා ගත්තා. ජීවිත කාලයේහි එකම පින්කමක් කරන්න නැහැ. එකම පින්කමක් බත් සරලුවක්වත් දන් දීලා නැහැ මේ සුමනා දේවිය. එහෙම කෙනෙක් කොහොමද මේ දිව්‍ය ලෝක උත්පත්ති ලැබන්නේ? දවසක් තථාගත බුදුරජාණන් වහන්සේ මේ කොසල් රජුරංග රජමාලිගාව ඉස්සරහින් පිණ්ඩපාතේ වඩිනකොට උඩුමහන් තලයේ අගබිසවරු ඉන්න තලයේ උඩුමහන් තලයේ එක කවුළුවක ඉඳලා පාරේ වඩින බුදුහාමුදුරුව දිහා බලාගෙන ඉඳලා අද්දක එකට කළා අනේ මෙච්චර නිමිච්ච මිනිස්සු මෙච්චර ලස්සන ගමන් වෙති කෙනෙක් මෙයා තමයි මේ බුදුහාමුදුරුව කියලා කියන්නේ අනේ මේ මහෞත්මයන් වහන්සේගේ නිමිච්ච ගතිය ඒ මහෞත්මයන් වහන්සේගේ තැම්පත් ගතිය අපිට ජීවිතය ඇති කරගන්න පුළුවන් නම් කියලා බුදුහාමුදුරුව කරේ අවිච්ඡ ප්‍රසාදයක් ඇති කරගත්තා. අවිච්ඡ ප්‍රසාද කියන එක ඇති වෙන්නේ මේ සාමාන්‍ය ශ්‍රද්ධාවන්තයන්ගෙන්. අපි හොඳට මතක තියාගන්න ඕනේ අපි ළඟ අවිච්ඡ ප්‍රසාදය තියෙනවද කියලා හොඳට පරීක්ෂා කරලා බලන්න ඕන. නියම බෞද්ධයෙක් වෙන්නේ අවිච්ඡ ප්‍රසාදය කියන එක ඇති කරගත්තා. මොකද්ද අවිච්ඡ ප්‍රසාදය කියන්නේ? කලකිරෙන්නේ නැතිකම. කලකිරෙන්නේ නැතිකම. බුදුහාමුදුරුව කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි කලකිරෙන්නේ නැති ශ්‍රද්ධාව තමයි අවිච්ඡ ප්‍රසාදය කියන්නේ. දැන් සමහර අය එකී කාලවලට සැක ඇති කරගන්නවා. සමහර අය බුදුහාමුදුරන්ට නම් කවුරුවත් බයින්නේ නැහැනේ. ඒ වුණාට ධර්මයේ සමහර අය ගාව ප්‍රශ්න තියෙනවා. එකී කාලවලු බණ කිව්වම මම විශ්වාස කරන්නවත් බෑ කියලා. දැන් ඒ විතරක් නෙමෙයි දැන් ධාතුන් වහන්සේලා ගැන දැන් මේ බලන්න හැම තැනම ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කරන මේ ටික සමහර පාසකම්ම ලැබි දහන හාමුදුරුනේ කොහොමද විශ්වාස කරන්නේ මේව කියලා මම හිතුවා බුදුහාමුදුරුවන් විශ්වාස කරන්න පුළුවන්ද පුළුවන් එහෙනම් බුදුහාමුදුරුවන් විශ්වාස කරන්න පුළුවන් නම් බුදුහාමුදුරුවන් ධාතුන් වහන්සේලා ලෝකීහි පවතිනවා ඉතින් එක එක තැන්වල ওই විදිහට ගොඩාක් ප්‍රදර්ශනය කරන එක ගැන නම් අපිට ඒ තරම් පැහැදීමක් නැහැ. ඒ පැහැදීමක් නැති හේතුව මේකයි. ලෝකේ වටින දේවල් සුලභ කරන්න හොඳ නැහැ. වටින දේවල් සුලභ කළාම වටිනකම නැති වෙලා යනවා. ලංකාවේ වැඩිහිටිය වල්පොල රාහුල හාමුදුරුව. ඔය අත දන්නවා ඇතින් බුදුන් වදාළ ධර්මයේ කියන මේ ශ්‍රේෂ්ඨ පොත ලියපු හාමුදුරුව. උන්වහන්සේලාට මල් පූජ කරන්න පුළුවන්. රේණුකාණී හාමුදුරුවන්ට ආනන්ද බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ට වල්පොල රාහුල හාමුදුරුව කියන මේ තුන් නම මේ සම්බුද්ධ ශාසනයට පහළ වුණේ ඉරහඳ වගේ උත්තමයෝ ඒගොල්ලෝ. උන්වහන්සේලාට මල් පුදන්න පුළුවන්. ඒ තරම් සේවයක් මේ ලෝකෙට කරලා තියෙනවා. ලෝකේ භාෂා 112කට පරිවර්තනය වෙච්ච පොතක් තියෙනවා නම් මේ ආසියාවේ මිනිහෙක් ලියපු ඒ වල්පොල හාමුදුරුව ලියපු බුදුන් වදාළ ධර්මයේ පොත. ඕනම හෝටලයක ඇඳ ළඟ තියලා තියෙන මේසෙ තියෙන්නේ ඔය පොත. ලංකාවේ හැමතැනම තියෙනවා. පිටරටවල ගිහිල්ලා අපි විදේශ රටවල දැකලා තියෙනවා. එක් අවස්ථාවකදී අපි දැක්ක මැලේසියාවේ මේ බුදුන් අදහලා ධර්මයේ කියන පොත. උන්වහන්සේ කිව්වා තැන් තැන් වල බුදු පිළිම හදන්න එපා. ඔය මම්මාවත් වල මුළු වල හැමතැනම බුදු පිළිම හදන්න එපා. මොකද හේතුව? ලංකාවේ මිනිස්සුන්ට බුදු පිළිම හදලා බුදුහාමුදුරුව හඳුන්වලා දෙන්න ඕන නැහැ. ලංකාවේ මිනිස්සුන්ගේ හදවතේ ඇතුලේ බුදු පිළිමයක් තියෙනවා. ඒ බුදු පිළිමේ ඒ මිනිස්සු මැරෙනකන් නැති වෙන්නේ නැහැ. තැන් තැන් වල හදලා මල් පහන් පිදුවට කමක් නැහැ. සමහර තැන් වල පරවිච්ච මල් තියෙනවා සති ගණන්. සමහර තැන් වල බුදුහාමුදුරුවන්ට වෙසක් පොහොය දවසේ විතරයි මල් ටිකක් හරි දාන් ටිකක් හරි ලැබෙන්නේ. අනිත් දවස්වල නිකන් ඔහේ තියෙනවා. සැලකිලි සත්කාර සම්මාන බුදු සත්කාර කරනවා නම් කවුරු හරි ඒව කළාට කමක් නැහැ. තුනුරුවන්ව විහිළුවට භාජනය කරන්න හොඳ නැහැ. තුනුරුවන්ව අගෞරවයට භාජනය කරන්න හොඳ නැහැ. මට තේරෙන හැටියට ගෞරවයට වැඩිය අගෞරවයේ ඇති වෙන අවස්ථා වැඩි කියන එකයි අපේ අවබෝධය. එහෙනම් ලෝකේ වටින දේවල් දුර්ලභ කරන්න ඕන. දුර්ලභව තියෙන්න ඕන. දුර්ලභෝ තිබ්බහම දුර්ලභෝදී හරිම වටිනවා. කපිල වස්තු ධාතු ලංකාවට වැඩම කළා. ඔයත් දන්නවද පානදුරේ රම්පුත්තියාරට වැඩම කළේ? මට අපි නම් හිටියේ නෑ. මට උපාසකම්ම හිමි කියලා තියෙනවා හාමුදුරුවනේ, මම වැලිපිටිය පන්සල ළඟ ළඟ තමයි අපි වාහනෙන් බැස්සේ. හවස දෙකට පෙරහැරට හවස දෙකටයි පෝලිමට එකතු වුණේ. අනේ රෑ 11ටයි කපිලවස්තු ධාතු වහන්සේ දැක්කේ කියලා. එතකොට තේරෙනව නේද එදා ඒ තිබිච්ච දුර්වලකම දුර්ලභ භාවය රැකගත්ත හැටි. ඉතින් පින්වත්නි, මේ වටින දුර්ලභ දේවල් ඒ විදියට රැකලා තිබ්බහම ඒක ලෝකයට හරි වටිනවා. ඉතින් මනුෂ්‍ය ජීවිතයේ අපි ලබාගත් මේ ලබාගෙන තියෙන මනුෂ්‍ය ජීවිතයත් ඒ වගේ මහා දුර්ලභ ජීවිතයක්. හරිම දුර්ලභ ජීවිතයක්. මේක වටිනාකම තේරුම් ගන්න ඕන. වටිනාකම තේරුම් ගත්තේ නැති මනුස්සයට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. තථාගතයන් වහන්සේගේ ඊළඟ ඥාන ශක්තියක් තියෙනවා. ඊළඟ ඥාන සම්ප්‍රදාය ආසවක්ඛේ ඥානෙ. බුදුහාමුදුරුවන්ට මිනිස්සුන්ගේ මූණ බලලා කියන්න පුළුවන් මෙයා රාගාධික කෙනෙක්. මෙයා මෝහාධික කෙනෙක්. මෙයා මාන්නාධික කෙනෙක්. එක බමුණෙකුට කිව්වා, ඔබතුමාට වැඩියෙන් සුදුසුකම් තියෙන්නේ මතුවාත්ම භාවයේදී කුක්කුර වෘතය අනුගමනය කරන්නේ කියලා. බුදුහාඳුරු අපහස කළා හැම නෙමෙයි මේ. දැන් සමහර කෙනෙක් තේරුම් ගන්න පුළුවන් මේ බුදුහාඳුරු මේ අපහසයක් කළේ කියලා. නෑ. කුක්කුර වෘතය තමයි අනාගතයේ ඔබතුමාට පුරන්න වෙන්නේ. කුක්කුර වෘතය කියන්නේ මොකක්ද? බල්ලන්නේ. මානේන මක්කටෝ හෝති අතිමානේන කුක්කුරෝ. මානේන මක්කටෝ හෝති අතිමානේන කුක්කුරෝ. අතිමානිය ඕනවට වැඩි අධික මානේ තියෙන කෙනා කොහොමද කවුරු වෙලාද උපදින්නේ? බල්ලෙක් වෙලා උපදිනයි. තෝදෙයිය කියන බමුණගේ කතාව අහලා ඇතිනේ. තෝදෙයිය බමුණගේ පුතා ආනන්ද සිටුවරයා. ඒ සිටුවර මාලිගාවට බුදුහාමුදුරු වැඩියාම බල්ලෙක් පුරාගෙන ආවා. බල්ලෙක් පුරාගෙන ආවට පස්සේ බුදුහාමුදුරු මොකද්ද කිව්වේ? හැබැයි තෝදෙයිය හිටියේ නැහැ. කමේ ආනන්ද සිටුවරයා හිටියේ නැහැ. පුතා හිටියේ නැහැ ගෙදර. සේවකයෝ ටික විතරයි හිටියේ. බුදුහාමුදුරු කිව්වා, ඔබ ගියාත්මෙත් මට බුලුවා. දැන් මේ ආත්මෙ බොරන ඔබ අපාය යන්න දාන්නේ කියලා. මේක හරි කුතුහලයක්. ගියාත්මෙත් නුඹ තෝදෙයිය නමින් ඉපදිලා හිටියයි කියලා කිව්වහම මේක සේවකයෝ ගිහින් පුතාට කිව්වා. අන්න බුදුහාමුදුරු ආවා අද ඇවිල්ලා තාත්තට බල්ලා කියලා බැනන ගියයි කියලා. ඇත්තනේ? බරුවක්ද? ඇත්ත. තෝදෙයිය කියලා කියන්නේ තෝදෙයිය කියලා ගියාත්මේ හිටිය උඹගේ පියා තමයි මේ ඉපදිලා ඉන්නේ කියලා. තාත්තා බල්ලෙක් වෙලා ඉපදිලා ඉන්නේ කිව්වහම කොයි පුතාටද ගේන් තියන්නේ නැත්තේ? ඒ පුතාට ගේන් තියන්නේ කියන බුදුහාමුදුරු මොකක්වත් කියන කල්පනා කළේ නැහැ. තාත්තට එහෙම බයිනොයි. තාත්තා බල්ලෙක් වෙලා ඉපදිලායි කියලා. ඉතින් දැන් බුදුහාමුදුරුවෝ ඔප්පු කරන්න සිදුවා. හොඳට කෝපයෙන් ගියා බුදුහාමුදුරුවෝ හම්බෙන්න. ඉහිල ඇව්වා. තමුන්නාංශේ මෙහෙම එකක් කියලා තියෙනවා. අපේ තාත්තට අපහාස කරන්න එපා. තමුන්නාංශේක මහානකම කරගෙන තමුන්නාංශේ පන්දරට වෙලා ඉන්න. එන්න එපයි කෝ ගෙවල් ගානේ දින්න. මීටපො. හොඳට සැරවරෙන් ත්‍රිපිටකේ පොත කියවනකොට පොත් සූත්‍රයේ කියවගෙන යනකොට බුදුහාමුදුරන්ට මේ පුතා බැනපු වචන ටික බොහොම සැරට බැන බුදුහාමුදුරන්. එන්න එපයි කෝ තමුන්නාංශේ මීටපස්සේ ගෙවල් ගානේ දින්න. කොටෙම කියනවනේ දෙන්නේ නැහැ කිව්වවත් සරලුවක්වත් ආවට බුදුහාමුදුරු පිටපත යනවා. එන්නෙපයි කෝ ගෙවල් ගාන යන්නේ. බක් සරලුවක්වත් දෙන්නේ නැහැ කෝ. දෙන මිනිස්සුන්ට දෙන්න දෙන්නෙත් නැහැ කියලා බුදුහාමුදුරට තර්ජනී කළා. ඒ වුණාට බුදුහාමුදුරුවන් සිරිත තමයි අභියෝගයක් ආවොත් පහුවෙන්ද උදේට බුදුහාමුදුරු ආයෙත් එනවා. බුදුහාමුදුරු එහෙමයි. උන්වහන්සේ වැඩම කළා. පහුවෙන්ද උදේ මේ තෝදීය සිටුමාලිගාවට වැඩම කරනවා. වැඩම කරලා පුතාට කියනවා තාත්තට හොඳට, ඒ කියන්නේ මේ බල්ලට හොඳට කන ටිකක් දෙන්න. කන ටිකක් ගිහිල්ලා අලුගොඩ ළඟින් බුදි කරවන්න. බාගෙට නිින්ද යනකොට ඔළුව අත ගාලා අහන්න. තාත්ති, තාත්තා ගොඩක් මහන්සි වෙලා ගිය ආත්මේ හම්බ කරපු ධනෙ කොහෙද තාත්තේ වරලලා තියෙන්නේ කියලා. එහෙම කිව්වහම කම්පට ගහලා නැගිට්ටා. නැගිටලා ගිහිල්ලා තැන් දෙකක් හැරුවා. හැරුවාම මේ තැන් දෙක හාරලා බලන්නේ. බලනකොට මෙයාට තිබිලා තියෙනවා 37 කෝටියක් ධනෙ. අනේ බෙරිජුට තුමාට 80 කෝටියක් තිබුණානේ. 37 කෝටියක් ධනෙ තිබිලා තියෙනවා මේ තාත්තට. ඒක තැන් දෙක වරලලා තියෙනවා හොයාගත්තා. සම්පත් හම්බ වුණාම මේ හංගල තිබිච්ච සම්පත්තික හම්බ වුණාම බුදුහාඳුරට බයින්න පුළුවන්. මේක සැබෑ ශක්තියක් නේ. බුදුහාඳුරන්ගෙන් මෙයා අහනවා, මේ හාමුදුරනේ කොහොමද බුදුහාඳුරනේ අපේ තාත්තා මේ සුනක ආත්ම භාවය උප්පත්තිය ලැබුණේ? තාත්තා මාන්නාධිකයි. මාන්නාධික කෙනෙක්, මාන්නාධික අය මෙන්න මෙහෙමයි උප්පත්තිය ලබන්නේ. අනුන්ව හෙලා දක්කිනවා, අනුන්ව පහත හෙලනවා, අනුන්ව අගෞරවයට භාජනය කරනවා, තමන් උසස් කියලා හිතනවා, අනුන්ට පීඩා කරනවා. එහෙම මිනිස්සු අතිමානී ඇති මිනිස්සු බල්ලෙක් වෙලා පුදුමයි කියලා මේක පිළිගත්තා. මේ බුදුහාමුදුරුවන්ගේ ඒ ඥාන සම්පදායේ ඥාන ශක්තිය හිතිවිච්ච බලය, ඒ විද්‍යා කියලා කියන්නේ ඒකයි. ඊළඟට චරණ ධර්ම. ඒ චරණ ධර්ම වලින් කීපයක් අපිට අනුගමනය කරන්න පුළුවන්. එකක් තමයි මත්තංච මත්තඤ්ඤතාච මත්තස්මින් අන්තංච සයනාසන. කවුරුත් මතක තියාගන්න. බඩගින්න ප්‍රමාණයට ආහාර ගන්න කියලා කියන්නේ. යැපෙන්න ආහාර ගන්න කියලා කියන්නේ. ශාරීරික ලක්ෂණ වෙන්න නෙමෙයි, මනවඩන තත්ත්වයට පත් කර ගන්න නෙමෙයි, මේක කාටවත් පෙන්වන්න නෙමෙයි. මම ලබාගත් මනුස්ස ජීවිතය මැරෙනකම් ගැටලුවක් නැතුව අරගෙන යන්න ඕන. න මදාය, න මණ්ඩනාය, න විභූෂණාය. කෑම කාලා කවුරු හරි බලාපොරොත්තු වෙනවා නම් ශාරීරික මදය බලාපොරොත්තු වෙනවා. ජවය. ඒක කොහොමත් එන එකක්. ඕනවට වැඩි ඒක බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. මණ්ඩනාය ලස්සන වෙන්න බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. ඒක ඉබේ ඇති වෙන එකක්. න විභූෂණාය, අනිත් අයට වැඩිය මගේ ශරීරය කැපිලා පේන්න ඕනේ කියලා එහෙම හිතාගෙන ආහාර ගන්න හොඳ නැහැ. කුමක් වෙනසද? යාපනාය විහිංසූපරතියයි. පවත්ත ගන්න. මේ පංචස්කන්ධය මැරෙනකම් ගැටලුවක් නැතුව වාපිච්චෙන් කෝප වාපිච්චෙන් කියන මේවා කෝප වෙන්නේ නැතුව සමතුලිතව ආරක්ෂා කරගෙන ජීවිකාව පවත්වාගෙන හොඳින් ජීවත් වීම පිණිසයි ආහාර ඕන කියලා බුදුහාමුදුරු ගන්නවා. ඔය බුදුහාමුදුරු දීපු ගුණයක්. ඔය චරණ ධර්මයන්ගේ ගුණයක්. ඊළඟට පමණට නිදා ගැනීම. ඒකත් හරි වටින දෙයක්. නිින්ද මිනිසෙකුගේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක්. හැබැයි අධික නිින්ද පරිහානියට මුලක්. ගුණධර්ම නැති වෙලා යනවා. මානසික විකසිතකම නැති වෙලා යනවා. කවදාවත් එයාට ඥාන සම්පත්තිය තහවුරු කරගන්න බෑ. තියෙන ඥානයක් නැති වෙලා යනවා කියලා කියන්නේ අධික නිින්ද හින්දා. අධික නිින්ද කම්මැලිකම ඇති කරනවා. අච්චාරද්දං විරියං කෝසජ්ජාය සංවත්ති අතිලීනං විරියං උද්දච්චාය සංවත්ති. කවුරු හරි කෙනෙක් තුළ අලසකම එන්නේ එන්න වර්ධනය වුණොත් එයා උද්දච්ච මිනිහෙක් වෙනවා. තමන්ගේ තත්වය නැති තත්වය අනුන්ට කියන්න උත්සාහ කරනවා. ඒ වගේ මහා ලාමක සිතුම් පැතුම් ඇති වෙනවා. එහෙම අයට ධර්ම මාර්ගයේ ගමන් අරගෙන උසස් දියුණුවක් ලබන්න බැහැයි කියලා බණපති කියනවා. මේ පින්වත්නි, මිනිස්සෙක් හැටියට මේ මානව ඉතිහාසයේහි පහළ වෙච්ච ශ්‍රේෂ්ඨතම මහෝත්තමයන් වහන්සේ පත්විච්ච තත්ත්වය ගැන අපේ බණපති කියන කරුණ වලින් බොහොම පොඩ්ඩක් ඔය මතක් කළේ මනුස්ස ජීවිතයේහි වටිනාකම අන්න එතෙන්ට යනකම් කෙනෙකුට අරගෙන යන්න පුළුවන් කියන එක පෙන්වා දීම පිණිසයි ඔය කරුණ දීපේ මතක් කළේ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙහිම සඳහන් වෙනවා සංයුත්තිනිකායේ කියන බණපොතේ තියෙනවා අපේ ජීවිතය උපමා කරලා නැවකට සාමාන්‍යයෙන් අපි කියන්නේ ජීවිතයේ නැමැති නෞකාව කියලා නේද? කවුරුවත් මේකට කියන්නේ නැහනේ. ජීවිතයේ නැමැති අහස යාන කියන්නේත් නැහැ. ජීවිතයේ නැමැති වෙනත් යම් වාහනයක් නමක් කියන්නේ නැහනේ. ජීවිතයේ නැමැති නෞකාව කියලා කියන්නේ. මානුෂ්‍යං නාව මාසාද්ය. තර දුක්ක මහානදී. මූඪ කාලෝන නිද්‍රාය යන් නවුරු දුර්ලභ පුණා. මානුෂ්‍යං නාව මාසාද්ය. මනුස්ස ජීවිතයේ නැමැති නැවක් ලබාගෙන අපි මොකද කරන්න ඕන? තර දුක්ක මහානදී මේ දුක් සයුර තරමේ කරන්න ඕන. ඇත්තෙම මේ ජීවිතයේ දුකද? ඉස්සෙල්ලා ඒක වටහා ගන්න ඕනේ. ඇත්තෙම මේ අපි ලබාගෙන තියෙන ජීවිතයේ දුකද? සැප මේකේ නැද්ද? තියෙනවා. දුකද? ඔව්. සැපක් මේක ලබන්න බැරිද? පුළුවන්. මේ දෙපැත්තටම බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනවා. අපිට සැප නැත්තේ ඇයි? සැප නැත්තේ වෙනස් වෙන හින්දා. සැප නැත්තේ වෙනස් වෙන හින්දා වෙනස්කම නැත්තම් සැපත් නැහැ. ඒක තමයි ඇත්ත. බලන්න අපි වැටලා ඉන්න මුලාව. විවිධත්වයක් නැතුව සැපක් නැහැ. දැන් කිව්වොත් කෙනෙකුට ඕන හොඳ සැප පහසු ආසනයක ඉඳගෙන ඉන්න. දැන් මේ මං ඉඳගෙන ඉන්න පුටුව සැප පහසු ආසනයක්. හැබැයි පැය 3ක් 4ක් මේක ඉඳගෙන හිටියොත් මට මොකද වෙන්නේ? සැපයි කියලා මං හිතාපු එක මට එකපාරට පෙරලනවා පැය 3කට පස්සේ දුක. කෙනෙක් දවස් දෙකක් නිදි මරනවා. එයාගේ බලාපොරොත්තුව දවසක් බුදියක්. සාධාරණයි මේ. පැය 48ක් නිදිමරපු මිනිහෙකුට පැය 24ක් බුදිය ගත්තහම මොකද? බුදියන්න බෑ. පැය 6ක් 7ක් බුදියගෙන ඇහැරෙනවා. ඒ මොනසේ ඇහැරෙනකොට පුදුම අමාරුවක්. ඇත්තෙන්ම නිදාගෙන අවදි වෙච්ච මිනිහයාට කල්පනා වෙනවලු. අනේ තව ටිකක් නිදිමරුවනම් හොඳයි කියලා බුදිය ගත්තද කියලා. මොකද? අර ඔක්කොම අමාරු වෙන්න පටන් ගන්න නිදාගෙන ආයෙ නැගිට්ටහම. ඇත්තද ඒක? ඇත්ත. අසනීපයක් වෙලා දවස් 3ක් අපි ගෙදර ඉන්නවා ඇඳ උඩ. විවේකයක් ලැබෙච්ච නැති මිනිස්සේ කල්පනා කරනවා අසනීපයක් හරි වෙලා පැයකට පැය දවස් දෙකක් තුනක් එක තැනක ඉන්න ලැබෙන එක හොඳයි කියලා හිතනවා. හිතනවා එහෙම කෙනෙකුට. දවසේ දවස් 7 දවස් 6 5ක් විතර වැඩ කරන මිනිස්සු ඉන්නවනේ. අසනීපයක් වුණාම පොඩි සාධාරණයක් තියෙනවා. සේවා කරන ආයතනෙ කියන්න පුළුවන් මට හොඳටම අසනීපයි. මේ දවස් දෙකේ මට රස්සාවට ඉන්න බෑ. බ්‍රහස්පතින්දා කියනවා එන්න බෑ කියලා රස්සාවට. එතකොට බ්‍රහස්පතින්දා සිකුරාදා යන්නේ සෙන්සුරාදා ඉරියක් තියෙන දවස් 4ක් තියෙනවා. මට කල්පනා වෙනවා අසනීප වුණත් අනේ විවේකයෙන් දවස් 3-4ක් ගෙදෙටලා හිටියාගේ එකක් හොඳයි කියලා. සඳුදා එළඹෙනකන් ඉන්නේ. මොකද මගේ ජීවිතයේ අර දවස් 4 මහ නීරසම දවස් 4ක්. ඇත්ත ඒකයි. දැන් මම ගුරුවරේ පිරිවෙන් වල විශ්වවිද්‍යාල උගන්වන ගුරුවරයෙක් මම. අගෝතු නිවාඩුව කියන්නේ මට එපාම කරපු නිවාඩුව. හේතුව මොකද? මාසයක් විතර අර ඉග උගන්වන්න යන තැනට යන්නේ නැතුව ඉඳලා යනවනේ. ගියහම තව මාස දවස් 15ක් විතර යනවා උගන්වන්න මනස ආයි හැදෙන්න. අර පොඩි හාමුදුරුවෝ ටික දකින්න නැහැ. ඉගෙන ගන්න ශිෂ්‍යයෝ ටික දකින්න නැහැ. නිතර ආශ්‍රය කරපු ගුරුවරු ටික දකින්න නැහැ. හැබැයි අපි හිතනවා නිවාඩු දෙන දවසේ විවේකයක් ගන්න. මේ අපේ ජීවිතවල අපිට වෙනස ලැබෙන හැටි. ඒ වෙනසට අපි ලැබෙනකොට ප්‍රාර්ථනා කරනවා. හැබැයි ලැබුණට පස්සේ පා වෙනවා. මොකක් හින්දාද මේ වෙනස්කම් ඇති වෙන්නේ? කාලය නිසා. කාලය නිසා තමයි වෙනස්කම් ඇති වෙන්නේ. ඔන්න බලමුකෝ දැන් අවුරුදු 16 18 හිටපු ළමයි. ඒ කාලේ ක්‍රිකට් ගහනවා, බෝල ගහනවා, ඇවිදිනවා, බයිසිකල් වදිනවා, ඔක්කොම කරනවා. අවුරුදු 25 කට ආවහම අර කාලේ නැති වෙලා ගියා. විවාහ වුණාම රැකී ආරක්ෂා කරනකොට හරිම අමාරුයි. 18 එක්කෙනා 25ට ගියහම කල්පනා කරනවා දැන් මේ කාලේ නෑ, දැන් ඉතින් කාලයක්. මෙයා 35ට ගියහම තව වගකීම් වැඩි. දරුවෝ ඉන්නවා, බිරිඳ ඉන්නවා, ඈ සමාජයේ විදකුවා විවිධකම් අම්මා තාත්තා බලන්න ඕන, ගෙවල් දොරවල් බලන්න ඕන, ලොකු වැඩ පිළිවෙලක්. 50 ඉතර වුණාම පොඩ්ඩක් නිදහස් වගේ පේනවා. නෑ, ලොකු බරකුත් එක තමයි තියෙන්නේ නිදහස. දැන් බලන්නකෝ 50-60 ඉතර වෙනකොට අපි එන්නේ දුරවල වෙනවා. 65-70 ඉතරනකොට තවත් දුරවලයි. අනේ මේ ලෝකේ හැමතැනම දුවලා ඇවිදලා ගහව. දුවලා පැනලා කොච්චර වැඩ කරපු කපිද එදිට පුටුවක් කුට්ට වෙලා ඇඳක් කුට්ට වෙලා ගේ වටේ කැරිච්ච කැරික ඔහි ඉන්නවා. ගමේ ඇවිදැයිදෝ හතර වටේ ඇවිදැයිදෝ ඔහි ඉන්නවා. ඉස්සර එහෙමද? උදේ නැගිටාම කිලෝමීටර 50ක් 60ක් යනවා. අවසට ආයෙනවා. මලගෙවල් වල යනවා, මගුල් ගෙවල් වල යනවා. කොච්චර වැඩ කරනවද? දැන් අපි ලිමිටඩ් ලයිෆ්. සීමා සහිත ජීවිතයක්. ගෙදර පුටුවක් කුට්ට ඇඳක් කුට්ට වෙන්න වෙනවා. කැමතිද? අකමැති. 25 හිටපු කෙනාට 35ට එනකොට, 35 හිටපු කෙනා 45ට 55ට එනකොට ඇත්තම මොකද වෙලා තියෙන්නේ? අපිට ගොඩක් දේවල් අහිමි වෙගෙන යනවා. අපිට හැමදාම පුළුවන් නම් 25 30 වගේ ඉන්න හැමදාම අපි කවුරුවත් අකමැතිද? කැමති. ඒ නිසා මා හුස්ම ඉහළට අරගෙන පහළට ගෙනෙන මොහොතක් පාසා තප්පර විනාඩි, පැය, දවස්, සති, මාස, අවුරුදු හැටියට ගිවිලා ගිහින් තියෙනවා. අපි කවුරුවත් ගණන් කරන්නේ තප්පර ලක්ෂ කොච්චර මං හිටියද මේ පොළොවේ, විනාඩි කොච්චර හිටියද, පැය කොච්චර හිටියද කියලා, දවස් කොච්චර හිටියද, සති මාස කොච්චර හිටියද කියලා කවුරුවත් කියන්නේ නැහැ. අපි අපෙන් අහුවොත් කියන්නේ දැන් වයස කිද කියලා. 45 නම් කියනවා 38ක් විතර කියලා. ඇයි? මොකද හේතුව? අනේ වැඩිය පේනවද දන්නේ නැහැ කියලා. මම මගේ හිත කැමති නැහැ මගේ වයස පෙන්වන්න. තරුණකම පෙන්වන්න තමයි කැමති. බලවත්කමෙන් ඉන්න තමයි කැමති. දුබලකම් රාශියක් මගේ ශරීරය තුළ ඇති වෙනවා. ඒ නිසා අර බණ පොතේ කියලා තියෙනවා නාවා මානුත වේගින ජියා වේගින තේජන. ඒ පුංචි බණ පදයේ තියෙන වටිනකම් බලන්න. හොඳ බාහුවලේ තියෙන මිනිස්සේ ඊයක් අරගන්නවා. දුන්නට තියලා විදිනවා. දුන්නට අරගෙන ඊතලේ විදිනවා. ඊතලයට ලැබෙන්නේ කිලෝමීටරයක් යන්න වේගය ලැබෙන්නේ. කිලෝමීටරයක් ගියාට පස්සේ ඊතලයට මොකද වෙන්න ඕන? දුන්නෙන් පිට වෙලා යන්න තිබිච්ච වේගයේ තියනවාද කිලෝමීටරයක් එහාට ගියාම? නෑ, වේගය ඉවරනේ. එහෙනම් මෙයා බිමට නැමෙන්න ඕන. නාවා මහලුත වේගයේ මහා සාගරයේ රුවල් නැව ගමන් කරනවා. හුළඟ වැඩියෙන් එනකොට වේගින් යනවා. කඳුලක්වත් හුළඟ නැති වුණොත් මහා සාගරයේ මැද්දි මේ රුවල් නැව අනිත් පැත්තට පෙරලෙනවා. ජීවිතය ඕක තමයි. මම කියලා කිව්වට දැන් බලන්න, අපේ අම්මව, අපේ තාත්තව, සහෝදර සහෝදරියව, මේ දරුවව, දැන් මේ මියගේ දරුවව, මේ අම්මටයි තාත්තටයි බැරි වුණානේ ඒ දරුවව, දරුවගේ සමස්ත ජීවිතය දකින්න. ආයුෂ ශක්තිය දකින්න පුළුවන් වුණාද? බෑ. අපිට ඕන හැටියට ජීවත් කරවන්න පුළුවන් වුණාද? බෑ. ඇයි එහෙම බැරි වෙන්නේ? මගේ නොවන හින්දා. මගේ නොවන හින්දා. මගේ කිව්වේ මොකටද මම? මගේ කුසින් ඉපදුනහම අම්මා කියනවා මගේ දරුවා. සාධාරණයි. අම්මා පෝෂණය කරලා හදලා වැළුවට මේ වෙනම පංචස්කන්ධයක්. මතක තියාගන්න ඕනේ. මේ වෙනම කර්මාණු රූප රටාවක්. වෙනම ඥාන සම්භාරයක්. වෙනම ಗುಣ සම්භාරයක්. අපි කාලඟවත් නොතිබුණෝ විවිධ හැකියාවන් වගේම දුර්වලකම් තියෙන්න පුළුවන්. අපි හැමෝම මේවායි. ස්වාමියන්ට බිරිඳ ගැන නිශ්චිත නිගමනයක් කරන්න බෑ. බිරිඳට ස්වාමියා ගැන නිශ්චිත නිගමනයක් කරන්න බෑ. අපි ඇත්තෙන්ම ඇහින්ද කළ තමයි වැඩිපුර අඳුරගෙන තියෙන්නේ. හදවතින් අඳුරගෙන තියෙන සහ ඥාණයෙන් අඳුරගෙන තියෙන බොහොම පොඩ්ඩයි. ඥාණයෙන් සහ හදවතින් අඳුරගත්තොත් ඇස් දෙකෙන් දැක්කට වැඩිය එහාට අපිට ආශ්‍රය කරන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ අපිට මේ දන් දීලා පින් දෙන්න කියන්නේ මොකටද? ඇහෙන් දැකපු සීමාව ඉවරයි, මනසෙන් දැකපු සීමාව තවදුරටත් ඉදිරියට අරගෙන යන්න. සම්බන්ධකම් මෙතනින් කායිකව නැති වුණාට මානසික බැඳීම නැති වෙන්නේ නැහැ. මානසික බැඳීම නැති වෙන්නේ නැහැ. මේකට හොඳම උදාහරණය බුද්ධ දේශනාවෙහිම සඳහන් වෙනවා. පින්වත්නි, දවසක් බුදුරජාණන් වහන්සේ උක්කට්ටහ සේතව්‍යා කියන නගර දෙක මැද්දෙන් පිණ්ඩපාත වදිනවා. බුදුහාමුදුරුවන්ට දවස් දෙක තුනක් තිබුණා උදරාබාධයක්. බුදුහාමුදුරුවන්ට අසනීපයක් වුණොත්, දවස් දෙක තුනකට ඉස්සෙල්ලා අසනීපයක් වුණොත් දවස් සතියක් විතර යනකම් කවුරු හරි ආන්දරණය පිණ්ඩපාත යන උන්වහන්සේ පිටිපස්සේ. බුදුහාමුදුරුවන්ට තියෙන ගෞරවයෙන් ඉන්නවා. අපි වුණත් එහෙමනේ, අම්මල තාත්තලා අසනීප වෙලා එකපාරට මුදුන හැටි එකපාරට යවන්නේ නැහැනේ අපි. අපි යනවනේ පිටිපස්සේ. බුදුහාමුදුරුවන් ආනන්දහාමුදුර පිටිපස්සේ ගියා. ජටාවක් බැඳගෙන බමුණෙක් ආව උදී කියලා. ජටාව ගලවලා බුදුහාමුදුරන් මූණ දිහා බැලුවා. අම්මලයි අම්මයි තාත්තයි තමයි අපේ මූණ දිහා ඍජුව බලන්නේ. වෙනත් අය අපි ළඟ එක්ක කතා කරනකොට අහක බලන්න කතා කරනවා. අම්මල තාත්තල කවදාවත් දරුවෝ දිහා බලාගෙන, දරුවෝ දිහා වපරයෙන් බලාගෙන, මූණ පැත්තකට කරලා බලාගෙන කතා කරන්නේ නැහැ. අම්මල තාත්තල කෙලින්ම බලන මූණ දිහා බලන් කතා කරන්නේ. උදේ බමුණ බුදුහාමුදුරන් ඉස්සරහටම ඇවිල්ලා යටාව ගලවන බුදුහාමුදුරන් මූණ දිහා බලන් කතා කරනවා. මතක තියාගන්න ඕන, මේ සම්බුද්ධ ශාසනයේ බුදුහාමුදුරන් මූණ දිහා බලලා කතා කරලා තියෙන මේ විදිහට තොන්නේ නැහැ. කවුද? මහා ප්‍රජාපති ගෝතම. මොකද කිරි දීලා හදාගත්ත අම්මා. එතුමීට වටිනකමක් තියෙනවනේ. ඊළඟ කෙනා සුද්ධෝදන රජු. අනිත් එක්කෙනා මේ උදේ බමුණා. වෙන කිසි සැරියුත් හාමුදුරුවන්වත් බුදුහාමුදුර ළඟට ඇවිල්ලා මොන දිහා බැලුවා අනිත් පැත්තට හැරිලා ඉඳගත්ත පස්සේ. මහා ප්‍රජාපති ගෞතමී කවදාවත් බුදුහාමුදුරන්ට පසකින් ඉඳගන්නේ නැහැ. බුදුහාමුදුර ඉස්සරහින්ම ඉඳගන්නේ. සුද්ධෝදන රජු තේරෙන උදේ බමුණ බුදුහාමුදුරුවන්ට කියනවා, අනේ පුතේ කොහෙද මේ ඇවිදින්නේ? උදේ පාන්දරම කොහෙද මේ යන්නේ? අන්න අම්මා ගෙදර බලන් ඉන්නවා. ගෙදර යන්න පුතේ, ගෙදර යන්න, මම ඉක්මනට එන්නම්. හොඳයි තාත්තේ කියලායි බුදුහාමුදුරු කිව්වේ. හොඳමයි පියාණනි. ආනන්ද හාමුදුරු රහත් වෙලා නැහැනේ. ආනන්දහාමුදුරුවෝ කතා කළා, මොකද්ද මේ කතාවේ තේරුම? බුදුහාමුදුරන් ගොයින් තවත් තාත්තා සුද්ධෝදන රජුගේ නෙමෙයි නෙමෙයි. බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ ලබාගෙන ලබාගන්න යන පාරේදී අර ගෙදෙට්ට වැඩියා. මේ බැමිණිය උදේ මිදුලතුක ගාලිති. බුදුහාමුදුරුවෝ දැකලා ඉදර පැත්තකට වීදි කරලා බුදුහාමුදුරුවෝ ළඟට ඇවිල්ලා බුදුහාමුදුරුවන්ව දන ගහලා බුදුහාමුදුරුවන්ව බදාගත්තා. දන ගහලා උන්වහන්සේගේ දෙපා කකුල් දෙක මෙහෙම අත් දෙකෙන් බදාගත්තා. ආනන්ද හාමුදුරුවෝ එක පාටම පැනලා ගියා. ගන්නවාත ගන්නවාත කාන්තාවකට බුදුහාමුදුරුවන්ගේ ශරීරය ස්පර්ශ කරන්න අයිතියක් නැහැ. වහාම ගන්න ඉක්ුවා. ආනන්ද හාමුදුරුවන්ට තේරෙන්නේ නැහැ. අම්මට අයිතිවාසිකමක් තියෙනවා. මහා ප්‍රජාපති ගෝතමී පින්නෝම් පාන ආපු වෙලාවෙදි බුදුහාමුදුරුවන්ට කිව්වා, ඔය සිරිපතුල් දෙක ඉදිරියට දක්වන්නේ කියලා. සිරිපතුල් දෙක ඉදිරියට දක්වන්නේ කිව්වා. දෑත් දෙකට අරගෙන සිරිපතුල් දෙක බුදුහාමුදුරුවන්ගේ ඉම්බ ඉඹලා තුන් වතයක් පැදපුම් කරලා තමයි මෙහෙණවරට ගිල පිළිනවම් පෑවේ. මේ ඊට පස්සේ ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ කියන කලබල වෙන්න එපා ආනන්ද, කලබල වෙන්න එපා. දැන් ඇතුළට ගියා. මේගොල්ලෝ දන්නේ ආසන පනවන්නේ බුදුහාමුදුරුවෝ කියලා අඳුරන්නේ නැහැ. දැන් ආසන පනෙව්වාම ඔන්න කිරිපත් ටිකක් ගෙන බුදුහාමුදුරුවෝ පූජා කළා. බුදුහාමුදුරුව වැළඳුවා මේක. වැළඳුවා මේ අම්මා ඇවිල්ලා ඉඳගත්තා. ඉඳගත්තේ කොහොමද? අපේ පුතෙක් රට ගිහිල්ලා ආවම අම්මා අනිවාර්යයෙන්ම අතින් අල්ලනවා පුතාගේ. අතින් අල්ලලම ඉඳිනවන්නේ නේද? මා අවුරුදු දෙකක් රටේ ඉඳලා ආවම අම්මා අම්මතරන් සතුටු වෙන්නේ නැහැ නේ කවුරුවත්. බුදුහාඳුරගේ අතින් අල්ල ගන්නවා, කකුල අත ගන්නවා. ආනන්දහාඳුරන්ට හරි කේන්ති. ආනන්ද කලබල වෙන්නේ. මේ මගේ අම්මා කෙනෙක් කියලා බුදුහාඳුරු කිව්වා. අර මගදී හම්බුනේ තාත්තා කෙනෙක් කියලා බුදුහාඳුරු කිව්වා. කොයි කාලෙද? මේ තාත්ම සිය ගානකට ඉස්සෙල්ලා. මම හිතුවක්කාර වැඩක් කළා ආනන්ද කිව්වා. මොකද්ද බුදුහාඳුරු කරපු මේ සිද්ධාර්ථ කුමාරයා ඒ අතීත ජීවිතයක කරපු හිතුවක්කාරකම? අම්මයි තාත්තයි අම්මටයි තාත්තටයි ඒ ආත්ම භාවයේ හිටියේ එකම පුතයි. තරුණ කාලයේදී මේ අම්මා ඇවිදිලි කරනවා. ඇවිදිලි කරනවා මොකද්ද ඇවිදිලි කරන්නේ? අනේ පුතේ හිතයිද අපි දැන් මැරි. එහෙනම් විවාහයක් වෙන්න ඕන. හොඳ තැනකින් ගෑනු ළමයෙක් කතා කරලා තිබුණේ. අම්මගේ තාත්තගේ බලාපොරොත්තුව විවාහ කරලා දෙන්න. මෙයාගේ බලාපොරොත්තුව සංසාරේ පෙරම් පුරන බෝසත් කෙනෙක්නේ. මෙයාට ඕන මේගොල්ලන්ගෙන් පිට වෙලා යන්න. අම්මගේ තාත්තගේ ඇවිටිල්ල වැඩි වුණා. ඥාතීන්ගේ බලපෑම වැඩි වුණා. දිනෙත් ආසන්න වුණා. විවාහයට දිනෙත් ආසන්න වුණා. දැන් හිතේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට කරගන්න වෙන්නේ නැහැ. මහරාත්‍රියේ රෙදි පොට්ටනියා කිහිල්ල ගහගෙන පැන්න ජනේලෙන් පැනලා ගියා. ආයි ආවෙම නැහැ. ඒ ආත්ම භාවයේහි ඒ අම්මයි තාත්තයි මේ පුතාව මුළු දඹදිව මධ්‍ය දේශයේ හැම තැනම හෙව්වා. හම්බ වුණේ. මැරෙනකන් හම්බ වුණේ. මේ දෙන්න මැරුණෙත් පුතා නැති දුකෙන්. ආත්ම 100ක් විතර ගිහිල්ලා බලන්න අර බැඳීම නැති වුණාද කියලා. ඒ බැඳීම නැති වුණාද? නැහැ. බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ මහෞත්මයන් වහන්සේ ප්‍රාර්ථනාවක් කළා. ඒ ප්‍රාර්ථනාව අනුත් කළා නේරංජනා ගඟෙන් ඉදිරියට ගිහිල්ලා. අවුරුදු 29 දී නේරංජනා ගඟෙන් ඉදිරියට ගිහිල්ලා ඒ ප්‍රාර්ථනාව අනුත් කළා. මෙන්න මේකයි ප්‍රාර්ථනාව. මොකද්ද ප්‍රාර්ථනාව? මම අද සුද්ධෝදන රජුරුවන්ගේ මාලිගාවෙන් පිට වෙලා ආවේ 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන්න. සත්‍යය සොයන්නේ නැතුව මං ආපහු එන්නේ නම් නෑ කියලා අදිෂ්ඨාන කළා. ඒ අදිෂ්ඨානයේ මෙන්න මෙහෙම එකක් උන්වහන්සේ සිදු කරනවා. මොකද්ද? මගේ ලේ බින්දුවක්වත් ගෑවිච්ච නෑ කෙනෙක් මේ අවුරුදු 6 ඇතුළත මට හම්බ වෙන්නේ. මගේ ලේ බින්දුවක්වත් ගෑවිච්ච කිසිම නෑයේ හෝ වෙන කවුරුවත් මට සමීප වෙන කවුරුවත් මට හම්බ වෙන්නේ. අවුරුදු 5ක් යනකෙක් හම්බ වෙන්නේ කිසිම කෙනෙක් කියලා උනාද ප්‍රාර්ථනා කළා. අවුරුදු 5කට පස්සෙ පස්වකමහනුන් හම්බ වුණා. ඇයි එහෙම ප්‍රාර්ථනා කළේ? නෑදෑය බැරි වෙලාවක්වත් හම්බ වුණොත් ඒගොල්ලෝ ගිහින් සුද්ධෝදන රජුගෙන් මාර්ගාවට කියනවා අන්න පුතා අරෙහි ඉන්නවා කියලා. මේ වැඩේ කරගෙන යන්න හම්බෙන්නේ නෑ. ඊළඟ ප්‍රාර්ථනාව තමයි මම බුද්ධ රාජ්‍යයට පත් වුණාට පස්සේ බුදු වුණාට පස්සේ සංසාරේ මට හම්බ වෙච්ච සියලුම නෑදෑයෝ දඹදිව මධ්‍ය දේශයේදී දෙවුරම් මහවැලේදී පූර්වාරාමයේදී වේළුවනාරාමයේදී අනිවාර්යයෙන් හම්බ වෙන්න ඕන කියලා. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වුණා. ඒ ප්‍රාර්ථනාවේ එක තැනක් තමයි මේ අම්මයි තාත්තයි වෙලා ඉදිරි උදේ බමුණයි උදේ බැමිණියයි. මේ අම්මලා මේ අම්මයි තාත්තයි අතීත ජීවිතයක දරුවා ඒ අය අතහැරලා ගියාට පස්සේ ඇතිවිච්ච පිය විපයෝගී දුක ආත්ම 100ක් විතර තිබිලා බුදුහාමුදුරුව දැක්කහම බුදුහාමුදුරුව මුණ දැක්කහම නැවත ජාති ස්මරණ ඥානය පහළ වුණා බුදුහාමුදුරන්ගේ ප්‍රාර්ථනාව නිසා. එදා බුදුහාමුදුරුව මේ බමුණටයි බැමිණටයි ලස්සන ධර්ම දේශනාවක් කරනවා. බණපොතේ තියෙන හරිම ලස්සන වන්පොතක්, බණ කතාවක්, ගාථාවක්. පුබ්බේව සම්නිවාසේන පච්චුප්පන්නේ තියෙනවා. ඒවන්තං ජායතේ වේමන් උප්පලංග යතෝදකි. පින්වත්නි, නෙළුම් මල්, ඕලු මල්, මානෙල් මල් ගල් උඩ හටගන්නේ නැහැ. කරකස පොළොවේ හටගන්නේ නැහැ. වැලි තලාවේ හටගන්නේ නැහැ. ඒ වගේම මෘදු මොලොක් කලල් මඩ තියෙන ජලය රැඳුණු නැති, තෙත් ගතියක් නැති කිසි තැනක නෙළුම් මල් ඕලු මල් හටගන්නේ නැහැ. නෙළුම් බීජයක් සුළඟට හෝ වේවා, වෙනත් යම් ක්‍රමයකින් ජලයෙන් ගහගෙන හෝ වේවා, ජලය ඇති මඩ තියෙන මෘදු තෙත් ගතිය තියෙන තැන හොයාගෙන ආව, එතන මේක විකසිත වෙලා පැල වෙලා පැලේ හට අරගෙන මලක් විකසිත කරනවා. සංසාර සම්බන්ධ කණුත්තන් මේ වගේ තෙත් ගතිය වැඩිපුර තියෙන තැනට, ලෙන්ගතුකම දයාව තියෙන තැනට, එකට ආශ්‍රය කරලා එකට වාසය කරලා මිතුරුකම් දක්වලා හිතවත්කම් දක්වලා ආදරයෙන් බැඳිලා තෙත් ගතියෙන් මව්වත්කමින් ජීවත් වෙච්ච තැන්වලට අය නැවත සංසාරේ හම්බ වෙනවා. නැවත සංසාරේ හම්බ වෙනවා. දැන් හැබැයි මෙහෙම ප්‍රාර්ථනාවක් තියෙනවා. මම එක දවසක් බණකට ගියාම දුවෙක් ඇවිල්ලා අඬලා මට කිව්වා, අනේ හාමුදුරුවනේ, අපේ අම්මා මට ඊළඟ ආත්මයේ අම්මා වෙන්න ඕන කියලා. ඇව්වා මොකද්ද කරන්න ඕනේ? හිත තලන්න බෑනේ. බණ සමහර බණ සමහර වෙලාවට කියන්න හොඳ නෑ. මොකද එහෙම නම් තැලිච්ච හිත තව තැලෙනවා. මම බැරි වෙලාවක් අත් එහෙම කිව්වා නම් අනිවාර්යයෙන්ම බෑ කියලා ඒ හිත තව තැලෙනවානේ. ඇත්තෙම අනිවාර්යයෙන්ම බෑ. අනිවාර්යයෙන්ම බෑ. කවුරු හරි ප්‍රාර්ථනා කරනවා නම් මගේ අම්මගේ කුසම ලබනාත්මෙත් මම උපදින්න ඕන කියලා. ධර්මානුකූලව එහෙම වීමේ සම්භාවිතාව ඉතාමත් අල්පයි. නොවෙනවා කියන්නත් බැහැ. එහෙම වෙලා නැති බව තමයි ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙන්නේ. මේ ආත්මයේ ඉපදිච්ච අම්මම ලබන ආත්මෙත් මට ලැබෙන්න ඕන කියලා. මේ ආත්මයෙන් පස්සේ ඊළඟ ආත්මෙ ඉතු වෙනවාද කියන එක ගැන නිශ්චිත වශයෙන් ප්‍රකාශ කරන්න නැකි විශ්වාස කරන්න හැකි. හැබැයි ඊළඟ ආත්ම භාවයන්දී එහෙම වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් ඇටට කිව්වොත්, දැන් දියණියට අවුරුදු 14යි. අම්මා අවුරුදු 55 ඉඳන් මරණයටපත් වෙනවා. දියණිය තව අවුරුදු 60කට විතර පස්සේ තමයි මැරෙන්නේ. අපි කියමු 75කට විතර පස්සේ මැරෙන්නේ කියලා. බලන්න ඊළඟ ආත්ම භාවයේ ඒ අම්මා උපදිලා ඉපදිලා දැන් මරණයටපත් වුණාම අවුරුදු ගණන් ඉන්නේ නැහැ. සංගීත බොහොම සීමිත කාලයක දුප්පත්තිය ලැබෙනවා. බලන්න ප්‍රායෝගිකව කල්පනා කරලා බලන්න. ගැලපෙනවද කියලා? නොගැලපීමක්. ඔය ප්‍රශ්නේ තිබුණා නකුල මාතා සහ නකුල පිතා කියන දෙන්නට. නකුල මාතායි නකුල පිතායි අවුරුදු 80 වෙනි වයසේදී උපන්දිනිය සමරන්න බුදුහාමුදුරුවෝ හොයාගෙන ජේතවනාරාමයට ආවා. දෙන්නගෙම අත් දෙකෙන් අල්ලගෙන මේ වයසට යෝධුව ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට කියනවා, ස්වාමීනි, අපි දෙන්න බොහොම ලස්සන ජීවිතයක් ගත කළා. කවදාවත් දෙන්නට වෙන්න නබන්තේ අප්‍යං අමනාපා. කවදාවත් අප්‍රිය වුණේ නෑ අපි දෙන්නට දෙන්න. අමනාප වෙලත් නෑ. උදේ පාන්දර දැක්ක නැගිට්ටාම මට ලස්සනම රූපය මගේ ස්වාමියාගේ මූණ බලන්නේ. ස්වාමියා කියනවා, මට ලස්සනම රූපය මගේ බිරිඳගේ මූණ බලන්නේ. ඒ තරම් බැඳීමක්. මේ දෙන අවුරුදු 80ේදී ආවේ මොකටද? ස්වාමීනි, අපිට අවුරුදු 80යි පිළිතුරල බඳලා ආශිර්වාද කරන්න කියන්නත් නෙමෙයි. සන්තෝෂෙ වැඩිකමට මේ ආවේ. මොකද්ද මේ ගලන අහිංසක බලාපොරොත්තු? අනේ ස්වාමීනි, ලබනාත්මෙත් අපි දෙන්න හම්බෙන්න ඕන. මොකද්ද කරන්න ඕනේ? බුදුහාමුදුරුවෝ ඒ වෙලාවේදී ධර්ම කරුණු කීපයක් පැහැදිලි කළා. කිව්වා, ඔබෝ අසු සමශීලා සමසත්‍යාගා සමසද්ධා සමපඤ්ඤා. මේ අපි ආශ්‍රය කරන අය ඇත්තම ඔයත් කැමති නම් මතුආත්මෙත් අනේ මේ ආශ්‍රය කරන අය හම්බ වෙනවනම් හොඳයි කියලා ඒගොල්ලන්ගේ අදහස් එක්ක ගැලපෙන්න බලන්න. සම අදහස්, සම ශ්‍රද්ධාව, සම ප්‍රඥාව, සමසේ සිතුවිලි හැඟීම් පවත්වා ගන්න උත්සාහ කරන්න. ඒ සමාන අදහස් තියන අය ඊළඟට ආයි නැවත සංසාරේ එකට හමු වෙනවයි කියලයි බණ පුතේ කියන්නේ. කායික සම්බන්ධකම නෙමෙයි, මානසික සම්බන්ධකමයි සසරට යන්නේ. කායික සම්බන්ධකම වැටෙනවා. දැන් මේ ආත්ම භාවයේ හිට මම ලබාගෙන තියෙනවානේ මේ රූපයක්. දැන් අපි හැමෝටම රූපයක් තියෙනවා. ඔයත් දන්නවද ලබන ආත්මයකට මොකද වෙන්නේ කියලා? මේක කොහොමවත් හම්බ වෙන්නේ නැහැ. දැන් ඔයත් ප්‍රාර්ථනා කරාට මගේ අම්මගේ මම කුසේ ඉපදින්නේ කියලා ඒක වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට සම්භාවිතාව වැඩිපුරම තියෙන්නේ නොවි ඉන්නමයි. ඊළඟ ආත්ම භාවවලදී හැම වෙන්න පුළුවන්. මං කොහේ හරි මගේ කුසල කුසල කර්මයන්ට අනුව වෙන තැනක උපත ලැබුවොත් එහෙට ගැලපෙන විදිහට තමයි මේ රූපේ හරියන්නේ. දැන් ජර්මනියේ, ඉතාලියේ ඉපදුනොත්, ඇමරිකාවේ, එංගලන්තයේ ඉපදුනොත්, අපි කියමුකෝ අප්‍රිකාවේ ඉපදුනයි කියන. අප්‍රිකාවේ ඉපදුනොත් මේ තියෙන සුදවත් නැති වෙලා යනවා. මොකද වෙන්නේ? අප්‍රිකානු ජාතකයන්ට සූර්ය රශ්මිය රත් වෙනවා වැඩි. රත් වෙනවා වැඩි. එහෙනම් එයාගේ හැම කළු පාටයි. ජපානයේ ඉපදුනොත් මේ ආත්මේ අඩි 6යි ලබන ආත්මේ අඩි 5ක් වෙන්න පුළුවන්. ඊටත් අඩු වෙන්නත් පුළුවන්. මොකද ඒ තැන්වල උපදින අම්මලා තාත්තලාගේ ඒ තැන්වල පරිසර සාධක අනුව තමයි මගේ ශරීරය හටගන්නේ. ඒ හින්දා එච්චර තණ්හාධික වෙන්න එපා. ඒක එහෙම හිතන එක වැරදි. මේ රූපි ලබා ගන්න ඕන. මගේ බිරිඳ මේම ආයි නැවත ලබා ගන්න ඕන. මගේ දරුවෝ ලබා ගන්න ඕන. ඉපදුනොත් දැන් එක මහත්කෙක් කිය පාන දුරින්ම ඉපදින්නේ කියලා එයා කියන්නේ. අන්තිමට දැන් දරුවෝ ඇවිල්ලා මට කිව්වා ආම්දුරනේ මේ අදහස නම් අයින් කරන්න ඕන කියලා. මං කෝක සල්ලි කර්මයක් කරලා අයින් කරන්න බෑ. සල්ලි කර්මයක් කරලා අයින් කරන්න පුළුවන් නම් ඒක මොකක් හරි කරන්න බැරිය. මේ තාත්තා කියනවලු අපේ ආච්චි ගැන අම්මගේ අම්මා අපේ අම්මට දෑවැද්දට දුන්න ඉඩමයි ගිහි මේ. ඒක තමයි මං හිතේ. මං ලොකු පුතා. මතුවා අනේ මන්න වෙන කොහෙවත් උපදින්න ඕන මේ විදිහට උපදින්නේ. පාන දුරියම උපදින්නේ කියලා. හැබැයි තව දරුණු ප්‍රාර්ථනාවක් තියෙනවා. මොකටද? තාත්තගේ පැත්තේ නම් එක එක්කත් මට හම්බ වෙන්න එපයි කියලා. අම්මගේ පැත්තේ අය අම්බෙදී මේ සත්‍ය කතාව. දැන් බලන්න ආසාවක් තියෙනවා. ආසාවක් තියෙනවා දැඩි තණ්හාවක් වෙන්න. දැන් මෙරිලා මේ ගෙදරම ඉපදිනවා කියුවොත් එමු බය හිතෙන්නේ නැද්ද? බය හිතෙනවනේ. මොකද හේතුව? මෙරිච්ච අය අයින් වෙලා යන්න ඕන. අයින් වෙලා යන්න හිත හදා ගන්නත් ඕන. වයස ගායට මං සමාහලට බණ කිව්වා කියන්නේ අත්තරින්න පුරුදු වෙච්ච නැති වුණොත් සංසාර බලගතු ප්‍රශ්න. පරණ අය අයින් වෙලා යනවන අලුත් අයට ඉඩ දෙන්න ඕන. ඒකනේ අපේ ක්‍රමේ නේද? දැන් බලන්න අපේ ගෙවල් වල පුංචි පැටව ඉපදලා එනවනේ. වයසක අය අයින් වෙලා යනවන අරගොල්ලන්ට ඉඩ දීලා. මනුස්ස ලෝකෙ වෙන්නේ ඕකනේ. ඉතින් අපි මොකටද අනේ අපේ ආච්චි මැරුණයි කියලා මැරෙන්න හදන්න ඕනේ නැහැ අපි නේද? අපේ ආච්චි සීයා මරයි කියලා අපි දුක් වෙන්න ඕන නැහැ. වයසක අය ඒගොල්ලෝ පරිත්‍යාගයක් මේ කරලා තියෙන්නේ. ධර්මමුණු බුරන්ට ඉඩ තියලා ඒගොල්ලෝ අයින් වෙලා ගිහිල්ලා. මොකද ඒගොල්ලන්ගේ කාර්යභාරය ඉවර කරලා ගිහිල්ලා තියෙන්නේ. දරුවන්ගේ කාර්යභාරේ ඒක එතන ඉටු කරන්න ඇදී. ඇත්ත ඒකයි. නවකයෝ එති පැරන්නෝ යති. ඒක තමයි ඇත්ත. ආදානග්‍රාහී බවින්ද තමයි අපිට ගොලක් ගොඩක් බලගතු ප්‍රශ්න ඇති වෙන්නේ. ආදානග්‍රාහී දැඩිව ග්‍රහණය කරගත්තොත් ප්‍රේතාත්ම භාවයක තමයි උපදින්නේ. ප්‍රේතාත්ම භාවයක උපදින්නේ. ඒ නිසා මේ පංචස්කන්ධයට ආස කරන්න එපා. ගෙවල් දොරවල් වලට ආස කරන්න එපා. මානසික බැඳීම් ඇති කරගන්න. මානසික බැඳීම් ඇති කරගත්තට සංසාරේ මහා බලගත් හානියක් වෙන්නේ නැහැ. අනේ මම මේ සංසාර මම දැන් අපිට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. ගෞරී නෝනට කියන්න පුළුවන්. ඒ වගේම දුලහන් සාත් මහත්මයාට කියන්න පුළුවන් මේ දරුව අපේ සංසාරේ ආයෙ ලැබෙන්නේ කියලා. හැබැයි ඔබ තුළ තියෙන මේ ප්‍රාර්ථනාව සංශෝධනය කරන්න වෙනවා. අපිට ඕන දීර්ඝ ආයුෂ සම්පන්න ඇති ධර්මී. අම්මා කැමති නෑ. අම්මා කැමති නෑ වෙනත් තැනක කොහේ හරි උපත් ලැබනවට. මේ අම්මා කැමති නෑ. මේ අම්මගෙන් අහලා බලන්න, කැමතිද මේ දරුවා වෙනින් කොහේ හරි උපදිනවා දකින්න? මේ අම්මා කැමති නෑ. වෙන මව් කුසක උපදිනවට කැමති නෑ. ආයි නැවත මේ අම්මගේ කුසේ ඒ දරුවා උපදිනවා නම් දීර්ඝාෂ දරුවෙක් ඇටියෙද මේ අම්මා 100%ක් නෙමෙයි 100,000,000 වාරයක් ප්‍රාර්ථනා කරනවා ඒ දරුවා ලබා ගන්න. ඒව අහිංසක බලාපොරොත්තු. ඒව සංසාර කාටවත් හානියක් වෙන්නේ නැහැ. Tamanට තියෙන දෙයක් නැති වුණාට පස්සේ නැතිවෙච්ච දේ ලබා ගන්න හිතේ තියෙන බලාපොරොත්තුව ධර්මානුකූලව ගත්තහම මානසික සාධාරණකමක් තියෙනවා. හැබැයි මේ සංසාරෙම තියෙන කුණුගඩෝලු කරගහගෙන සංසාරය යන ගියහම මේක හරි බලගත් ප්‍රශ්නයක්. ඒ නිසා බැඳීම් කියන දේවල් මානසික බැඳීම් අතර කරන්න බෑ කාටවත්. ඒව සසරට යන. ඒ ආයුතු. එහෙම වෙන්නේ ඇයි? මව් දරුවෝ සහ දෙමව්පියෝ අතර තියෙන බැඳීම මහ පුදුම බලගත් බැඳීමක්. සුද්ධෝදන රජුරෝ බුදුහාමුදුරන්ට දොස් කිව්වා. දොස් කිව්වේ කිඹුල්වත් නුවරට බුදුහාඳුරු වැඩම කළාම සිද්ධාර්ථ දැන් සිද්ධාර්ථ කුමාරය පැවිදි වුණාම හිත හදාගත්තා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. නන්ද කුමාරයවත් අරන් ගිහින් පැවිදි කරගත්තට පස්සේ හිත රිදුණා. අනේ gedara හිටපු මේ එයා නැති හින්න මෙයා හිටියද මෙයාවත් කුදලගෙන ගියා කියලා හිතේ හරි දුකක් ඇති වුණා. මෙන්න තව ටික දවසක් යනකොට යසෝදරා දේවි මේ රාහුල කුමාරයාවත් අරගෙන යනවා. රාහුල කුමාරයා අතින් අල්ලගෙන යනකොට සුද්ධෝදන රජුරුව දුවගෙන ගියා. ගිහිල්ලා කිව්වා, ඔබ වහන්සේට තේරෙන්නේ නැද්ද? ඔබ වහන්සේට අම්මා තාත්තගේ දරුවන්ගේ ආදරය සෙනෙහස ගැන ඔබ වහන්සේට හැඟීමක් නැහැ. ඒ හින්දායි මෙහෙම අරගෙන යන්නේ. ස්වාමීනි, අඬා අඬා බුදුහාමුදුරන්ට කිව්වා, ඔබ වහන්සේ ගියාම අවුරුදු 6ක් මං දුස් හරිම දුකක් වින්දා. මහා ප්‍රජාපති ගෝත්‍රියත් එහෙමයි. ඔබ වහන්සේ නන්ද කුමාරය අරන් ගියාම මං ඒකත් ඉවසුවා. රාහුල කුමාරයත් දැන් අරගෙන යන්න හදනවා. ස්වාමීනි, රජවාසල පාළුවින් නැද්ද කියලා බුදුහාමුදුරන් ඇහුවා. බුදුහාමුදුරන්ට හරිම හැඟීමක් ඇති වුණා ඒක. ඇයි? ගෙදර 500ක් හිටියත් පොඩි දරුවෙක් ඒ ගෙදර නැත්තම් ඒ ගෙදර පාළුවයි. ඒක දැනෙන්න තාත්තලට, අම්මලට, දරුවෝ හදපු තාත්තලට, අම්මලට දැනෙනවා. දරුවෙක් ගෙදරක කෑ ගහනකොට අපිට කරදර තමයි. ඒ ගෙදර සිරියාව තියෙන ඒ කෑ ගහිල්ල තමයි. දරුවෝ දඟලනකොට අපි අකමැති වුණාට මේ ගෙදර ශ්‍රීයාව තියෙන්නේ දරුවෝ ඉන්නවනම්. අපිට පාළුවක් නැහැ. මං එක දවසක් ගෙදරකට ගිහින් හිටිය පොඩි වැටියෙක්. පැය එකහමාරක් විතර මං ඒ ගෙදර හිටියා. මේ පැය එකහමාරට ඒ ළමයා පැය එකහමාරක් මාත් එක්ක කතා කළා. මට දැනෙච්ච සතුට පුදුම සන්තෝෂයක්. මොකද හැම ළමයිම එහෙම කතා කරන්නේ නැහැ. වටාත්ෙන් වදිනවා, මේක අරගෙන කුස්සියට අරන් යනවා, ගෙනල්ලා අම්මට පෙන්නනවා, මේක ආයි අරන් එනවා. පුදුම සතුටක් මට දැනුනේ ජීවිතේ. මේ දරුවා ක්‍රියාකාරී දරුවෙක්. කාටවත් හානියක් නැහැ. ඊට පස්සේ සෙරෙප්පු දෙක දාන්න ගිහලා මගේ සෙරෙප්පු වීසුණා. මේ දරුවා ගිහිල්ලා දුවගෙන ඇවිල්ලා මට සෙරෙප්පු දැම්මා. ඉතින් මම බැලුවා මේ දරුවෙක්ගේ මේව දැක්කහම කොච්චර සතුටක් ඇති වෙනවද. අර දත් කැකුළු පාලා සුරතල් සිනා තීලා බොළඳ බත් තීලා කෙලී සියලඟ දූලි ගාලා අපි අහලා තියෙනවනේ. ඒ නිසා සුද්ධෝදන රජුරුවන්ට බුදුරජාණන් වහන්සේ දොස් කිව්වෙ මෙන්න මෙහෙමයි. උත්තපේමං භික්කවේ චවින් චින්දති චවින් චෙත්වා චම්මං චින්දති චම්මං චෙත්වා අට්ටින් චින්දති අට්ටින් චෙත්වා අට්ටිමින්ජං ආහච්ච තිට්ඨති කියලා. ස්වාමීනි, මව් සෙනෙහස පිය සෙනෙහස සම්මස් නහර ඇට ඇට මිදුළු වැදගෙන මේ ශරීරයේ පුරාම විහිදලා තියෙන බිඳුවක් පාසා ලේ බිඳුවක් පාසා කරුණා මෙත් දහරින් තෙත්වී ගිය ලේ ධාතුවේ හැමතැනම දරු සෙනෙහස තියෙනවා. හැම අම්ම කෙනෙක්ගේම හදවත ඇතුලේ ලේ ධාතුවේ, තාත්ත කෙනෙක්ගේ හදවතේ ලේ ධාතුවේ කියලා බුදුහාමුදුරන්ට සුද්ධෝදන රජුරෝයි බුදුහාමුදුරන් මතක් කළේ. බුදුහාමුදුරන් එදා ඉඳලා මොකක්ද කළේ? අම්මයි තාත්තයි කැමැත්තෙන් අතපෙන්වක් කළා දුන් නොදුන්න දරුවෝ කිසි කෙනෙක් මේ ශාසනය මහාන කරන්න එපා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. එහෙමයි බුදුහාමුදුරුවෝ මෞසිනී හසට කිව්වා. මාතරන් කුටිකම් රුසි. අපිව රැකවරණය ලැබලා දුන්නේ අම්මගේ කුටියේ. එහෙනම් අම්මට දැනෙනවා අපි හැමෝටම වැඩිය දරුවෝ අහිමි වීම. හැබැයි මේ ලෝකේ අපිට තියෙන බුදුහාමුදුරුවෝ දුක් 11ක් උගන්වලා තියෙනවා. 11න් වැඩියෙන්ම දැනන දුක මොකද්ද? පිය විප්‍රයෝගී දුක. ඉතින් එහෙම ලැබෙන්නේ ඇයි? අපේ බලාපොරොත්තු ඉෂ්ට නොවන හින්දා. අර බ්‍රහ්මරාෂ්ටකය කියලා කවි පොතක් තියෙනවා. දවසක් බඹරෙක් ගියා. පැණිබොන්න මලකට. මේ මෙලුම් මල දැන් හොඳටම බඩගිනි වෙලා හිටිය හවස. බඹර ගියේ හවස. ගිහිල්ලා පැණි බීලා පැණි හොඳටම බිව්ව බඩගිනි ඉන්න. උන්ට කලන්තේ හැදුනා. දැන් පියාඹල යන්නත් පණ නැහැ. කල්පනා කළා කමක් නැහැ. මම මේ පියුමේ ඇතුළෙම අදරෑ ඉන්නවා. හෙට උදේ ඉරු පෑවුවාම තව පැණි ටිකක් බීලා මෙතන පිට වෙලා යනවා කියලා. හා හන්ත හන්ත නලනී ගජ උජ්ජහාර රෑ ආවා ඇතික්. බැස්සා මේ පොකුණට. බැහැලා නෙළුම් ගහම උදුරලා ගත්තා. අරගෙන හොඳට මඩේ දාලා හේදුවා. හොඳට මේක කෑවා. දැන් මේ බඹර කොහෙද? අලියගේ බඩ ඇතුලේ. අම්මා කෙනෙකුත් අහිංසක බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. මලක් ඇතුලේ හිටිය බඹර වගේ ඒ මේ මල් කැකුළු තියාගෙන ඉන්නව හදවත ඇතුලේ විකසිත කරලා ගන්න ඉදිරි දවසක. එහෙත් අර හස්ති රාජ්‍ය වගේ ඇතා කළුයිනේ. පාපයක් කළුයි. පිය විපයෝගී දුකක් කළුයි. ඒ වගේ කළු අඳුරකින් අපේ අහිංසක බලාපොරොත්තු ඇහිලා ගියා. යථා ස්වභාවයේ ජීවිතේ එකයි. ඒ නිසා හිත හදාගෙන පින්දහම් කරලා ඒ දරුවගේ ජීවිතය දීර්ඝාය සම්පන්න ජීවිතයක් බවට පත් කරන්න උතුම් පුණ්‍ය ප්‍රාර්ථනාවන් අපි සිදු කරමු. මේ මොහොතේදී පුණ්‍යානුමෝදනා සිදු කිරීමට බලාපොරොත්තු වන දිලාරා අයම්දි දිනියට වසර කරමුතුමන් අභාව ප්‍රාර්ථනා කියදුනා. ඉතින් ඒ වගේම දුලාන් ප්‍රසාද් මහත්මයා, ගෞරී ශාමිලා මහත්මිය මේ දෙපාර්ශ්වයෙන් මේ ගිය සියලු ඥාතීන් පුණ්‍යානුමෝදනා සිදු කරන්න, මේ පැමිණි දෙමව්පියන් දරුවෝ ඒ හැම දිනාටම ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. දේශකයාණන් වහන්සේටත් ආශිර්වාද සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පෑරුණු සිත ධර්මයේ තුලින් සනසගෙන පින්දහම් කරලා එතුයේ දියණියටත් පින් ප්‍රාර්ථනා කරලා මෙවන් අකල් මරණයන්ට සසර මතු කිසි ජීවිතයකපත් නොවේවා. ලබන හැම ජීවිතයක්ම දීර්ඝ ආයුෂ සම්පන්න ජීවිත බවට පත් වේවා. සංසාරයේහි සැප විඳලා ඥාන සම්පත්තියක් උපදවගෙන සැපයෙන් ආදි ජීවිත ගත කරලා ලොවී ලෞතුරා උතුමන් සැනසුණු සාන්ත නිවනින්, ජාති ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වුණු උතුම් නිවනින් සැනසීම අපට ලැබේවා කියලා.